මීළඟට සුසන්ත පුංචිනමේ ගරු මන්තීතුමා ඔත්තුමාට විනාඩි නමයික් කාලය ඇත්තෙන්.
ගරු සභාපතිතුමනි, අපේ සම්බන්ධ මිත්තුමා කාරණා කීපයක් එල්බගෙන කල්තබන විවාදයක් ගැනැත්ති. මේ විවාදයේ එතුමාගේ කතාවත් මම හැම්කන් දුන්නා. එවගේම අපේ කතකයගෙනුත් මෙම කල්තබන විවාදයේ කරුණු පිළිබඳව කරුණු කාරණා අහුන්කන් දුන්නා. මම ඉතාමත්ම ගරු කරන නායකෙක් තමයි සම්බන්ධ මැත්තුමා පෞද්ගලිකව. ඒ මොකද මම නියෝජනය කරන ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රවරයා හැටියට, මම ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ උපන් පුද්ගලයෙක් නුනත් මම ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයට යන්නට පෙර හෙව්වා ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ සංයුතිය. ගියම් පස්සෙත් මම ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ඉතිහාසය පිළිබඳව යම් විශ්ලේෂණයක් හැදෑරුවා. ඒ මොකද මට ඒ භූමියේ මගේ නෑදෑයෝ නෑ, මට හිතවත්තු හිටියේ නෑ, ඉන්න තැනක් නෑ. ඒ වගේම එහෙම වාතාවරණයක් මත මම යන්නට ඉස්සෙල්ලා, එහෙම නැත්නම් මං ගියම් පස්සේ මම ඉන්න තැන කොහෙද කියන එක මම දැනගන්න. එහෙම විශ්ලේෂණය කරාම මට ඉතිහාසයේ මොකක්ද උනේ කියන එක පිළිබඳව හොඳ අවබෝධයක් ලබා ගැනීමට හැකියාව ජනතාව තුළින්ම ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ලැබුණා. මේ පිළිබඳව මගේ කතාව අවසානයේදී මම කියන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මෙතුමාගේ කාරණා එකක් තමයි ශ්‍රී ලංකාවේ ජනතාවගේ එකගතාවකින් තොරව බ්‍රිතාන්‍ය රටිත ආණ්ඩුව විසින් සම්පාදනය කරන ලැබූ 1947 සොල්බරි ආණ්ඩුක ව්‍යවස්ථාව. දෙක, පාලන බලය හිමි වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ප්‍රධාන විපක්ෂය වූ එක්සත් ජාතික පක්ෂය හෝ උතුරු නැගෙන දෙමළ ජනතාව නියෝජනය කළ ෆෙඩරල් පක්ෂය කිසිදු එකඟතාවකින් තොරව පාර්ලිමේන්තුවේ 3/2 බහුතරයකින් සම්මත කරගත් 1972 පළුවන ජනරජ ආණ්ඩුක ව්‍යවස්ථාව. 3, පාලන බලය හිමි වූ එක්සත් ජාතික පක්ෂය විසින් ප්‍රධාන විපක්ෂය වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෝ උතුරු නැගෙන දෙමළ ජනතාව නියෝජනය කළ ප්‍රධාන දෙමළ පක්ෂය වූ දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ කිසිදු එකතාවකින් තොරව පාර්ලිමේන්තුවෙන් 3/2 බහුතරයකින් සම්මත කරන ලැබූ 1978 දෙවන ධනරජ ආණ්ඩුකම ව්‍යවස්ථාව. මම මෙතනින් පටන් ගන්න කැමතියි. ගරු සම්බන්ධන් මැතිතුමා ඇතුළු තියෙන්නේ සංවිධානය කරු මන්ත්‍රීවරුන්ට මම කැමති මතකයේ අවුරුදු ගණනාවක් එහා පැත්තට අරන් යන්න. කවුද යාපනයේ තිබිච්ච ආසියාවේ හොඳම පුස්තකාලය ගිනි තිබ්බේ? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද? එහෙම නැත්නම් එදා තිබ්බ එක්සත් ජාතික පක්ෂයේ රජයේද? ඒ රජයේ කවුරුන්ද? ඒක ඔබතුමාලා මතක තියාගන්න. ඒ වගේම කවුද පැය 24 යුද හමුදාව යාපනයට ඇරියේ? එදා තිබිච්ච ඒ අයහපත් වාතාවරණ විසඳලා එන්න බුල් විරතුංග කියන ජනරාල්වරයා ඇරියේ? ජයා ජාවර්ධන ජනාධිපතිතුමාගේ ආණ්ඩුව කාලේ වර්තමාන අග්‍රමැතිතුමාගේ මාමණ්ඩලයේ තමයි ජයා ජාවර්ධන මැතිතුමා. එතුමා එතකොට ඇමති. ඒ රජයේ අගමැති රණසිංහ ප්‍රේමදාස මැතිතුමා ඒ කාලේ තමයි පැය 24 එදා තිබ්බ ප්‍රශ්නය විස්තර වෙන්න කැරියේ. ඒක ප්‍රජාතන්ත්‍රවාදයේද කියලා මම අහන්න කැමතියි. ඒක එදා ප්‍රජාතන්ත්‍රවාදයේද සලකුවා නම් ඒ මතකය එවැනි කටයුතු සිදු කරපු එක්සත් ජාතික පක්ෂයත් එක්ක අද එක්සත් ජාතික පක්ෂය රකින්න එදා හිටු ජනාධිපතිතුමාගේ මුණුපුරාගේ අද නායකත්වයෙන් යුත් එක්සත් ජාතික පක්ෂය, එදා හිටපු එක්සත් ජාතික පක්ෂයේ අගමැති නියෝජ්‍ය නායකයාගේ පක්ෂයේ අද තමයි සජිත් ප්‍රේමදාස මැතිතුමා නියෝජ්‍ය නායකයා. ඒ ප්‍රක්ෂය රකින්න මොන පදනම යටතේද අපිට සම්බන්ධන් මැතිතුමා ඇතුළු මේ TNA පක්ෂයට නෛතික අයිතියක් තියෙන කියන එක මම ප්‍රථමයෙන්ම අහන්න කැමතියි. මම මේක මම කතාව කරන්න ආයේ මම වෙන විදිහකට. නමුත් මේ මෙතුමාගේ තියෙන යෝජනා ටික දැක්කන් පස්සේ මට හිතුණා අතීතේ මතක් කර දෙන්න ඕන කියලා. ඒ වගේම තවත් කාරණා රාශියක් තියෙනවා. මම අහන්න කැමතියි ඒ දා අපේ මතක තිබ්බ කාලේ ඉඳන් හැම ආණ්ඩුවක්ම තියෙන යුගයක තන්ත්‍රිකා මැතිනිගේ කාලේ ටික කාලයක් අපේ විපක්ෂයේ එදා හිටපු සම්බන්ධම් මැතිතුමා TNA පක්ෂයේ හිටියා. ආණ්ඩුවට සහයෝගයක් දෙනමු ආවක. හැබැයි ඊට පස්සේ වර්තමාන මෙම ආණ්ඩුව 2015 පත්වෙන්න උදව් කරන තුරු හැම අවස්ථාවෙදි TNA පක්ෂයේ හිටියේ විරුද්ධ පක්ෂය. නමුත් ඒකෙන් වෙච්ච අසාධාරණය දමින ජනතාවට තිරුගුණාවන තරන්නේ උතුර නැගෙනහිර අද වෙනකොට ඒකේ ප්‍රතිඵල ලැබෙමින් පවතිනවා. මොනවද මේ ප්‍රතිඵල? 2015 එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුව බිහි කරන්න මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුව පරාජය කරන්න පූර්ණ සහයෝගය කැපකිරීම ජාත්‍යන්තරයේ සහයෝගය ඇතුව ලබා දුන්නේ TNA පක්ෂය ඇතුළු අනිකුත් උදවිය. එහෙම දීලා ආණ්ඩුවක් අධිගස්සලා ඒ ආණ්ඩුවේ එදා විශිෂ්ට බලයක් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට ලබා දීලා ජනාධිපති කළා. ඊට පස්සේ පාර්ලිමේන්තුවේ මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රමුඛ අභිජාන තලං කරද්දී එතුමාගේත් සහයෝගය එතුමා ජනාධිපතිතුමාට සහයෝගය ලබා දීලා දින්නත් අගමැතිකම අපිට දෙන්නේ නැහැ කියලා සිවුල් දෙනාම අගමැතිකම ලැබෙන්න තිබ මහින්ද රාජපක්ෂ මැතිතුමාට අපේ පක්ෂයට එය අහිමි කරා. අහිමි කරලා ආණ්ඩුවට විරුද්ධ පක්ෂ විශේෂයෙන් මේ යෝජනා කරාපු සම්බන්ධ මැතිතුමා ඇතුළු ඒ සියලු දෙනාගේම සහයෝගය ලබා දුන්නා. ඒකෙන් ඒ ජනතාව එතකොට හිතුවා හරි අපිට යහපතක් වෙයි කියලා. කොහෙද? උතුරු නැගෙනහිර දමිළ ජනතාවට. නමුත් ඒක කොතෙක් දුරට ලැබුණද කියන එක මම මෙතන කියන්න යන්නේ නැහැ. මම එහි ජීවත් වෙන මන්ත්‍රීක වශයෙන් ඒක එතුමාලම දන්නවා. එතුමාලගේ ජන කොටස් අද වෙනකොට කොයි කොයි ආකාරයට කොයි කොයි ස්ථානවලද ඉන්නේ, කොච්චර පහුගේ මැතිවරණවලදී ස්වාධීන පක්ෂ ස්වාධීන කණ්ඩායම් බිහි වුණාද තමන්ගෙන් කැඩලා ගිහිල්ලා. ඒ නිසා මම මතක් කර දෙන්න කැමති විශේෂයෙන්ම මේ යෝජනා හොඳ වෙන්න පුළුවන්, මේ යෝජනාවල අර්ථයක් තියෙන්න පුළුවන්. හැබැයි මෙතුමා කියන මේ ජනවරම අද මේ ආණ්ඩුවට තියෙනවද? එදා 2015 ගත්තු ජනවරම ජනතාව නැවත දෙන්න බලාපොරොත්තුද කියන එක අද ලොකු ප්‍රශ්නයක්. අද මම හිතන විදිහට මේ රටේ මේ ආණ්ඩුව ගේන්නට මේ ජනාධිපතිවරයා පත් කරන්නට ඡන්දෙ දුන්න ජනතාව අද ඉන්නේ විශාල කරකිරීමකින්. මේ කලකිරීම කොතෙක් දුරට ගත්තොත් ව්‍යාපාරික ලෝකයේ කඩා වැටලා හෝසත් මිනිහා මධ්‍යම පාන්තිකයා දුප්පත් මනුස්සයා අද ආර්ථිකයේ කඩා වැටෙනවා. අද ජනතාවගේ හැම ප්‍රශ්නයක්ම විශාල ප්‍රශ්නයක් බවට පත් වෙලා 2015 කර සම්බුත්තුමිනි අපි ආණ්ඩුව පරදිනකොට මහජනතාව ජීවත් වූ ආකාරය, ඒ පවුලකට ලැබිච්ච ආදායම් ප්‍රමාණය අද වෙනකොට නැති වෙලා වේල් තුනක් කෑවනම් අද එක වේලක් කාලා ජීවත් වෙන ජනතාවක් මේ රටේ ජීවත් වෙන්නේ. ඉතින් මේ නිසා අද අපේ මන්ත්‍රීවරු මේ පාර්ලිමේන්තුවේ විශ්වාසභංග යෝජනාවල් ගෙනල්ලා විශේෂයෙන්ම TNA එකේ පක්ෂයේ මේ මන්ත්‍රීතුමාලාගේ සහයෝගය නැත්තම් පරාදයි. හැබැයි මේ පාර්ලිමේන්තුවේ අපි මේ ඡන්ද වලින් පරාද කරාට මේ මන්ත්‍රීවරු පත් වෙන්න ඡන්ද දුන්න ජනතාව බලාගෙන ඉන්නවා. එන මැතිවරණය කුමන මැතිවරණය වුණත් ඒ අයට නිසි පාඩමක් උගන්වන්න. මේක තමයි ඇත්ත තත්ත්වය අද රටේ. ඒ නිසා විශේෂයෙන්ම මම කිව්වේ මෙතුමා මේ ගෙනාවු යෝජනා වල යම් සත්‍යතාවයක් යම් හරයක් තියෙන්න පුළුවන්. හැබැයි ඒක කරගන්නට මේ කාලය නෙමේ කාලය. මේවා කරගන්නට තිබ්බා 2015 ජනවාරියටෙන් පස්සේ අපේ ඡන්දෙ ගත්තා 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට. මේ අපේ පදේ හිටපු එදා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුත් ඡන්දෙ දුන්නා. මම දන්න විදිහට එක මන්ත්‍රීවරයෙක් විතරයි ඡන්දෙ දුන්නේ නැත්තේ. ඉතින් නමුත් අද ආපස්සේ හැරලා බලනකොට මොකද්ද අපි කරලා තියෙන්නේ? අපි 64 ලක්ෂයක් ඡන්ද දීලා මේ රටේ පත් කරගත්තු විධායක ජනාධිපතිට වඩා බලයක් අද පාර්ලිමේන්තුවෙන් පත් කරගත්තු අගමැතිවරයාට තියෙන විදිහට තමයි කරලා තියෙන්නේ. ඉතින් මේක තමයි රනිල් වික්‍රමසිංහ
මන්ත්‍රීතුමාතුළු
එක්සත් ජාතික පක්ෂයේ
ගරු
සභාපතිතුමනි අනුර ප්‍රියදර්ශන මන්ත්‍රීතුමාගේ විනාඩි 9ක් මට ගන්න කිව්වා. අනුර ප්‍රියදර්ශන මන්ත්‍රීතුමා විනාඩි 9. ඒ නිසා මම විශේෂයෙන්ම ගරු සම්බන්ධන් මැතිතුමාට මතක් කර දෙන්න කැමති, අපි දමිළ ජනතාවගේ ප්‍රශ්න විසඳන්නට අප කැප වෙලා ඉන්නවා. අපි බලන්නේ මේ රටේ ජීවත් වෙන ජන කොටස් වල අයිතීන් මිනිස්සු විදිහට බලන්න ඕනේ. ඒ නිසා තමයි ගරු සභාපතිතුමනි මේ ශ්‍රී ලංකාවේ අපේ ආණ්ඩුව තියෙන කාලේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ඒ ජනාධිපති ධූර කාල සීමාව තුළ උතුර නැගෙනහිරට තමයි වැඩියෙන්ම මුදල් වීදම් කරලා තියෙන්නේ. ඒ මුදල් දකුණට වීදම් කරන් තිබිච්ච මුදල්. නමුත් උතුරේ පාරවල්, උතුරේ විදුලිය, ජල යෝජනා ක්‍රම, ඒ වගේම රෝහල්,
ඒ වගේම මන්ත්‍රීතුමා වෙන්ඩිලන් පෙර මන්ත්‍රීතුමාගේ ඒක අරන් තියෙන අනුරපේදේශය අප මන්ත්‍රීතුමා ඔබතුමා තව විනාඩි දෙකක්.
ඒ නිසා මම විශේෂයෙන්ම ගල් සභාපතිතුමනි මම මතක් කර දෙන්න කැමති, අද රටේ උතුරු නැගෙනහිර ජනතාව මේ විපක්ෂයේ අපේ ඉන්න මන්ත්‍රීතුමාලා හිතනවට වඩා වෙනස් මතයක ඉන්නේ. ඒ වගේ තමයි මේ රටේ නීතිය, මේකේ සංස්කෘතිය ගැන කතා කර තිබ්බා. අපි අගය කරනවා ඒ සම්බන්ධ මැතිතුමාගේ ඒ කියමන. රටේ නීතිය කියන එක ජනවර්ගයට බලපාන්න බෑ, සැමට මේක වෙන්න ඕනේ. එනිසාම ඔබතුමාට මතක් කර දෙන්න කැමති, විශේෂම කන්‍යා උණුහතර ලිංවල ඒ ප්‍රදේශයේ ආශ්‍රිත යම් පුරාවිද්‍යා වස්තුවක් හඳුනාගෙන තියෙනවා. ඒක අයිති කුමන ආගමටද කියන එක නෙමෙයි ප්‍රශ්නේ. ඒක අවුරුදු 100ක් පැරණි නම් ඒක පුරාවිද්‍යා නිරීක්ෂණය අනුව ඒක නම් කරලා තියෙන්නේ බෞද්ධ නම් බෞද්ධ වෙන්න ඕන, ඒක ක්‍රිස්තියානි නම් ක්‍රිස්තියානි වෙන්න ඕන, ඒක හින්දු නම් හින්දු වෙන්න ඕන. එහෙම නැතුව රටේ නීති අපිට වෙනස් කළා වැඩ කටයුතු කරන්න කිසිම අයිතියක් නැහැ. කිසිම ආයතනයකට බෑ මේ නීතිය වෙනස් කරන්න. ඒ නිසා අපි මේ අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවන් ගැන කතා කරන ඔබතුමාට මතක් කර දෙන්න කැමති, රටේ නීතිය අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව මේ රටේ පාර්ලිමේන්තුවෙන් සම්මත කරලා තියෙන නීති රීති අනුව මේ රටේ යම් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා යම් කිසි දෙයක් කරලා තියෙනවා නම් එදා ඒකට විරුද්ධ වෙන්නේ නැතුව, එදා ඒකට පරීක්ෂණ ඉල්ලන්නේ නැතුව අවුරුදු ගණනාවකට පස්සේ යම් ප්‍රශ්නයක් ඇතිකරන ඒ ප්‍රශ්නය අල්ලගෙන සිංහල දමිළ මේ රටේ තියෙන නිදහස මේ සාමය නැතිකරන කටයුතු කිරීම සුදුසු නෑ කියන එක මම මතක් කර දෙන්න කැමති. ඒ වගේ අවසාන වශයෙන් මම සම්බන්ධ මැතිතුමාට මතක් කර දෙන්න කැමති, 1977 මට මතකයි එදා එක්සත් ජාතික පක්ෂයේ හිටපු තිරුකුණාමල දිස්ත්‍රික්කයේ සංවිධායකතුමෙක් ජනප්‍රිය වෙලා එනකොට ඒ එතුමාගේ ජනප්‍රියතාවය නැතිකරන යම් ක්‍රියාදාමයක් සිදු වුණා. යම් මන්ත්‍රීවරයෙක්ගේ බස්මාවේශ තිරුකුණා මලයට ගෙනල්ලා ඒක සිරිමුවා පුරහරහා එනකොට යම් කලකෝලහලයක් ඇති වෙලා එතෙන්දි සිංහල දමන ජනතාව මරාගෙන නැවත ඒ තත්ත්වය දෙමළ දමිළ දමන සිංහල වෛරබ්බවට පත් වෙලා එතෙන්දි සම්පූර්ණයෙන්ම සිදුවිය යුතු දෙයක් සිදුවෙලා එතෙන්දි 1977දී එතෙන්දි පාර්ලිමේන්තු මන්ත්‍රීලා වශයෙන් එදා තිබිච්ච ගමින සංවිධානයක මන්ත්‍රීත්වයෙන් පත් වුණා. අන්න එවැනි සිදුවීම් මාලාවල් නැතුව සිල්කුණාමල දිස්ත්‍රික්කයේ නෙමෙයි උතුරුනැගෙන ජනතාවට අද නිදහසේ ජීවත් වෙන මේ තත්ත්වය ඒ විදිහටම අරන් ගිහිල්ලා ජීව නිදහසේ ජීවත් වෙන්න අපි ඉඳිය යුතුයි. එහෙම නැතුව ජාතීන් අතර අසමගිය ඇති කරලා වෛරය ඇති කරලා ක්‍රෝධය ඇති කරලා අවුරුදු 30කට මේ රටේ තිබිච්ච ඒ අසමගිය නැවත ඇති කරන්නට එපා කියලා මම ප්‍රකාශ කරමින් ගරු සභාපතිතුමියට මගේ ගෞරවනීය ස්තුතිය උද කරමින් වචන ස්වාපි ආසන් කරනවා.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. ඊළඟ
ගරු සභාපතිතුමිය, මම හිතන්නේ මේ වගේ මේ සභාව කල්තබන අවස්ථාවේදී පවා පාර්ලිමේන්තුවේ කෝරම් එක දෙන්න ඕන. මම හිතන්නේ දැන් අද දැන් මේ යෝජනාව ගේන්නේ දෙමළ ජාතික සන්ධානය. හැබැයි එක්සත් ජාතික පක්ෂයේ සහයෝගය ඇතුව හැබැයි අද එක්සත් ජාතික පක්ෂයේ මම හිතන්නේ කවුරක් පේන්නේ නැහැ මේ ආණ්ඩු පක්ෂය කරන. උදෙත් තමුන්නාන්සලා උදෙත් කැන්දුවා දරුත් කන්දනවා.
ඔව් නේද?
උදෙත් කැන්දුවා නේ. උදෙත් සිටියේ නැහැ. දරුත් නැහැ. මම හිතන්නේ කෝරම් එක කැන්දන්න ඕන.
හරි. මීළඟට ගරු විජේපාල හෙට්ටි ආරච්චි මන්ත්‍රීතුමා.
ගරු උලාසනේ මන්ත්‍රීතුමියනි, අමිතාමත්ම සතුටු වෙනවා. මේ රටේ මහිතන විපක්ෂ නායකවරයා හැටියට මෑත කාලේ සිංහල දමිළ මුස්ලිම් ජනතාවගේ සංහිඳියාව ඇති කරමින්, විශේෂයෙන්ම මේ රටේ ඒකීය භාවයටත් භෞමික අඛණ්ඩතාවයටත් සුවිශේෂී තැනක් හිමිවිය යුතුය යන පදනම යටතේ කටයුතු කර හිටපු විපක්ෂ නායක එක්කම ප්‍රවිධ සංවිධානයේ නායක ගරු ආර් සම්බන්ධන් මැතිතුමා විසින් අද දින ඉදිරිපත් කරන ලද සභාව කල්තබන අවස්ථාවේදී ඉතාමත්ම වැදගත් රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් මෙම උත්තරීතර නීතිය පිළිබඳව පාර්ලිමේන්තුව හැටියට අපේ කාර්යභාරය මොකක්ද කියන එක පිළිබඳවත්, එවගේම ඉදිරියේදී විශේෂයෙන්ම මේ රටේ ව්‍යවස්ථාවේ යම් යම් සංශෝධනයන් විය යුතු ආකාරය පිළිබඳවත් ඉතාමත් වැදගත් යෝජනාවක් සභාව හමුවේ තිබුණා. මහිතනවා මේ පිළිබඳ කයිවාරු ගහන ඒකාබද්ධ විපක්ෂය අද මේ විවාදය පිළිබඳ සාකච්ඡා කරනකොට ඒකටවත් අද කටයුතු කරන්නේ නැතුව ඒකත් කඩාකප්පල් කරන්න, ඒක අතරමඟ නතර කරන්න මොන විදියට උප්පර වැටි කරත් මේ පාර්ලිමේන්තුව තුළ ඒ සඳහා මහජන නියෝජිතීන් මේ සභාව ශක්තිමත් කරන්නට ඉන්නවයි කියන පණිවිඩය අපි විශේෂයෙන්ම මතක් කර සිටිනවා. ඔවුන්ගේ කඩාකප්පල්කාරී යම් යම් ක්‍රියාවන් අපි බොහෝ දුරට මර්ධනය කරා. මර්ධනය කරයි කියන්නේ අපි ජනතා විශ්වාසය තුළින් පාර්ලිමේන්තුව තුළ ඒ නීති රීති මගින් අවශ්‍ය කටයුතු කරා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කඩලා හඳපානේ අගමැතිවරුන් පත්කරපු යුගය අපි දන්නවා. විශේෂයෙන්ම දින 50ක් තුළ විකෘති කැබිනට් එකක් පත් කරගෙන මේ රටේ මං හිතනවා ඇති කරපු ඉතාමත්ම දරුණුතම කෙදවාචකය සිද්ධ වෙච්ච වකවානුවක් තුල අපි ඉන්නේ. මට කනගාටුයි අද අපේ හිටපු අමාත්‍යවරයෙක් වන ත්‍රිකුණාල් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පුංචි නිලමේ මැතිතුමාගේ කතාව. එතුමාගේ උප්පත්තිය නැත්තම් දේශපාලනය කොහේද කියලා එතුමා කතා කරේ නැහැ. එතුමාගේ පියාණන් පුංචි නිලමේ මැතිතුමන් එක්සත් ජාතික පක්ෂය තුලින් පෝෂණය වෙච්ච ප්‍රධාන අමාත්‍යවරයෙක් හැටියට කටයුතු කරපු ශ්‍රේෂ්ඨ නායකයෙක්. හැබැයි තාත්තගේ ගෞරවය තිබ්බද කියන එක පිළිබඳ මට කනගාටුයි. එතුමා කියනවා කවුද මේ යාපනයේ පුස්තකාලය ගිනි තිබ්බේ කියලා. ඒ වගේ දේවල් ගෙනැල්ලා යට ගියාව අහුස්සලා අද මේ සම්බන්ධන් මැතිතුමාල ප්‍රමුඛ ද්‍රවිඩ සංවිධානය මේ රටේ සිංහල දමිළ මුස්ලිම් ජනතාව අතර යම්කිසි සහජීවනයෙන් සංහිඳියාවෙන් ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් මවද්දී නැවත යට ගියාව අහුස්සලා කතා කටයුතු කිරීම පිළිබඳ මං කනගාටු වෙනවා. ඔබතුමා හොඳ මන්ත්‍රීවරයෙක්. නමුත් ඔබතුමල්ලයි පක්ෂය වැරද්ද, ඒකාබද්ධ විපක්ෂය වැරද්ද, ඒකාබද්ධ විපක්ෂය වැරද්ද.
ගරු
මන්ත්‍රීතුමා,
මගේ නම සඳහන් කිරීම නිසා මගේ පියාගේ කාලේ යම් වරදක් සිදු වුණා නම් ඒ වරද පියාගෙන් වුණත් නිවැරදි කළ යුතුයි. ඒ හින්දා තමයි මම කිව්වේ ඒ කාලේ නෙවෙයිද මේක උනේ, ඒ කාලේ නෙවෙයිද උනේ, ඒ කාලේ මේ රටේ පාලනය කරේ සිරිමා බණ්ඩාරන මැතිනියද වෙන කවුද? එහෙම නැත්නම් ජයජාවතන මැතිතුමාද? ඒ
හින්දා
ආණ්ඩු කාලේ, එතකොට ආණ්ඩු කාලේ හිටපු නියෝජිතයෝ කවුද කියලා මේ රටේ සියලු දෙනාම දන්නවා. තමුන්නාන්සේ කොහොමද ආවේ ගියේ මොන හේතුවන් නිසාද පක්ෂය අත්හැරියේ කියලා අපි ඒවට කතා කරන්න යන්නේ නැහැ. හැම කිල්ලෝටවලම හුණු තියෙයි කියන කතාවත්, වීදුරු ගවල් වල ඉන්න මිනිස්සු අනුන්ට ගල් නොක සත්තා කියලා ගමේ තිබෙන ගැමි වදන් ආත්මෝපදේශයන් පිළිබඳවත් සැලකිලිමත් වෙන එක හොඳයි. ගරු මුලාසනේ මන්ත්‍රීතුමියනි, දැන් එතුමා සඳහන් කරපු සමහරු කාරණා පිළිබඳව ගත්තොත් අපි දන්නවා එදා මං හිතනවා ඉතාමත්ම කනගාටු වෙන්න ඕන 71 කැරල්ල සිද්ධ වුණා, 88 89 සිදුවීම් වුණා. අද ජනතා විමුක්ති පෙරමුණට ඒව පිළිබඳව ගෙනල්ලිවලා මඩ ගහන්න බෑ. සමහරට මෙතන හිටපු නායකයෝ නොඉන්න පුළුවන්. ඒ කාලේ එක්සත් ජාතික පස්සේ මම ඒ කාලේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමාජිකයේ කුමාර වෙල්ගම් මැතිතුමා දන්නවා අපි ඒවට දායක වුණේ නැහැ. යම් යම් සිදුවීම් වෙනවා. දැන් බලන්න මේ තරම් රටේ සහජීවනයක් ඇති වෙච්ච වෙලාවේ මිනුවන්ගොඩ සිද්ධිය, කුලියාපිටියේ සිද්ධියට කවුද සම්බන්ධ වුණේ? කවුද සම්බන්ධ වුණේ? ඇයි ඒව ගැන කතා කරන්නේ නැත්තේ? නම් වශයෙන් CCTV කැමරාවල තිබුණා. පොලිසිය වලට ගිහිල්ලා සමහර ඉර කූඩුවේ ඉන්න අය රිමාන්ඩ් බන්ධනාගාරයේ අය ගෙනල්ලා ප්‍රසිද්ධියේ තමන්ගේ ජීප් රථවල අරගෙන ගිහිල්ලා මේ කැරලි කොලහලට සම්බන්ධ වෙන්නේ. ඒ වගේ තමයි සිදුවීම් වෙනවා. හැබැයි ඒකට ආණ්ඩුවක් කියන්නේ නැහැ. ඒකට එක්සත් ජාතික පක්ෂයක් කියන්න බෑ. එම සිදුවීම් හතරකින් වෙනවා. රත්නපුරේ ඝාතනය පිළිබඳ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නන්ද අපේ නාලන්දෙල්ලාවල මැරිච්ච එක ගැන අපි චෝදනා කරන්නේ නැහැනේ පක්ෂවලට. යම් යම් සිදුවීම් සිද්ධ වුණා. යම් යම් සිදුවීම් සිද්ධ වුණා. මොනවද උනේ කියලා අපි දන්නවා. ඒ නිසා කරුණා කළා මේවා අපෙන් අහගන්න ලෑස්ති වෙන්න එපා. අපි ඊටමත් නිහන මිනිස්සු හැටියට අධිකරණය ගැන කතා කරන්න එපා. අධිකරණය ගැන තව දේවල් තියෙනවා කියන්න සිදුවෙච්ච ඉතිහාසයේ. එනිසා අපිට ඒ දේවල් තමුන්නාන්සේලා නැවත මඩේ දාලා හොදන්න අපි ලෑස්ති නැහැ. අපි ඒ සියල්ල අත්හැරලා තමයි අද මේ ඇවිල්ලා තින්නේ. අපි දැන් තමුන්නාන්සේ අපි ගෞරවයෙන් පිළිගන්න හොඳ මන්ත්‍රීවරයෙක් හැටියට. තමුන්නාන්සේ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කෙන් ආපු මන්ත්‍රීවරයෙක් අපි පිළිගන්නවා. මොන ප්‍රශ්න තිබුණත් අපිට වැඩක් නැහැ. හැබැයි තමුන්නාන්සේලේ අතීතය අමතක කළා. තමුන්නාන්සේ ලැජ්ජ නැතුව පරිල් වික්‍රමසිංහ මැතිතුමාට තවත් අයට මඩ ගහන්න දේශපාලන වාසි ගන්න එහෙම නැත්නම් අර මං හිතනවා බොරදියේ මසුම් බාර තත්ත්වෙටපත් වෙන්නේ මේ කණගාටුදායකයි ජේෂ්ඨ මන්ත්‍රීවරයෙක් හැටියට. මම ඔබතුමාට ගෞරව කරනවා. කුමාර වෙල්ගම් මැතිතුමලා අපි ගෞරව කරන ඊතුමල්ලට ශ්‍රේෂ්ඨ නායකයෝ පක්ෂය තුල. ඒ නිසා අපි විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕන එක්සත් ජාතික පක්ෂය හැටියට. අද මේ කතා කරන අය මන් දන්නේ කොහේ ඉඳන් කතා කරනවද කියලා. 94න් පස්සේ අපි දන්නවා 1999 ජනාධිපතිවරයා ඉන්නකොට චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය. එතුමිය කිව්වේ මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරනවා කියලා. අපි දන්නවා 78 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව වෙනස් වෙනකොට මේ රටේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ජනතා වික්ති පෙරමුණත් මේවා වර්ජනය කරා. පළාත් සභාව වර්ජනය කර 13 වෙනි සංශෝධනයේ. ඉල්ලන්නේ නැහැ කිව්වා. අද මොකද්ද වෙලා තියෙන්නේ? ඒ දේවල් අද වෙනස් වෙලා තියෙනවා. අද තමයි එදා ෆීල් එක්සයිට් ජාතික පක්ෂය නිර්මාණය කර ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව බොහෝ දෙනෙක් කිව්වේ බහු ඒ ජේ.ආර්.ගේ බහුබූත ව්‍යවස්ථාව අද කරපින්නාගෙන ඔටුන්නක් වගේ දාගෙන ඒක ඕනේ කියලා යන අයත් අදින්න. අපි දෛවෝගත එක්සත් ජාතික පක්ෂය තමයි යෝජනාවක් ගෙනල්ලා අවශ්‍ය ආණ්ඩු ක්‍රම මහිතන ව්‍යවස්ථා දායක සභාවක් ගෙනල්ලා ඒ සඳහා අනුකමිටුපත් කළා. රටවටා ගිහිල්ලා ලාල් විජේනායක මැතිතුමාගේ කමිටුව මගින් හැම ප්‍රදේශයකටම ගිහිල්ලා ඒ පිළිබඳ විපරණයක් කර අපේ ජයම්පති සෙනි අපේ වික්‍රමරත්න මැතිතුමා ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මැතිතුමා දන්නෝ ඒ වගේ දේවල්. සිංහල ද්‍රවිඩ මුස්ලිම් සියලු ජන කොටස් එක්ක සියලු ආගමිකයන් එක්ක මේක සාකච්ඡා කළා. අපි යම් කිසි මම්ස්ති අවස්ථාවකට අපි ආවගරු උලාසනේ මන්ත්‍රීතුමියනි. හැබැයි චන්ද්‍රිකා මැතිණිය මං හිතන්නේ පොරොන්දු ඉෂ්ට කරේ නැහැ. ඊට පස්සේ ජේ.ආර්. ඊට පස්සේ මහින්ද රාජපක්ෂ මැතිතුමා ඔබතුමාලගේ නායකයා කිව්වේ නැද්ද මම ආවට පස්සේ මේ ව්‍යවස්ථාව වෙනස් කරනවා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවායි කියලා ආවිල්ලා ලැජ්ජ නැතුව තමුන්නාන්සලත් එක්ක එකතු වෙලා 18 වෙනි සංශෝධනය ගෙනල්ලා සම්පූර්ණයෙන්ම සින්නක්කරයට ජනාධිපති ගම ලියා ගන්න ගියා. මේව ගැන කතා කරන්නේ නැද්ද? අද අනිත් මිනිහට ඇඟිල්ල දික්කන්නකොට බලන්න ඕන තමන්ගේ පැත්ත. තමන්ටත් ඇඟිලි හතරක් තමන්ගේ දිහාට දික් වෙනවා. එදා මහින්ද රාජපක්ෂ මැතිතුමත් චන්ද්‍රිකා මැතිණියත් මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරලා මේකාධිපති ව්‍යවස්ථාව නැති කරනවායි ගුවා. ඒ වගේම තමයි 2015 අපිත් ඒකට අහුල් වුණා. අපි විශ්වාස කරා අතිගරු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ගැන. අපි වේදිකාවක් ගැන කිව්වා. ආයි මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ ඉල්ලන්නේ අවසාන අවස්ථාව. මින් ඉදිරියට මේ රටේ විධායක ජනාධිපති ක්‍රමයක් නැහැ. අගමැති ඇතුළු ඒ ඇමැති මණ්ඩලයට තිබෙන පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක සභාවට තිබෙන පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක සභාවට තිබෙන බලය අපි ඇති කරනවායි කියලා තමයි අපි ගිහිල්ලා කිව්වා. නමුත් අවාසනාවකට ඒක සිද්ධු වෙන්නේ නැහැ. එහෙම බලය අත්තරින්නේ කියලා ආපු අය බදාගෙන දොඩංගොඩ වගේ විකාර රූපී සමාජයක් නිර්මාණය කරන්නට කටයුතු කිරීම ගැන මම කනගාටු වෙනවා. අත වශයෙන්ම හර්ධ සාක්ෂි යනෝ. අද වුණත් එක්සත් ජාතික පක්ෂය හැටියට අපි කියන්නේ මේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න ඕනේ කියන එක. මොකද මේකට අර එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපි දන්නවා කුමාර වෙල්ගම් මැතිතුමා දන්නවා බෝධිය ළඟ එදත් මන් රිචඩ් පතිරේමතුමා එක්ක ගිහිල්ලා එදා මේ ව්‍යවස්ථාව ගේනකොට බෝධිය ළඟ වාඩි වෙලා ගරු සිරිමාව බණ්ඩාරනායක මැතිණිය අනුර බණ්ඩාරනායක මැතිණිය ඔබතුමාට ඉතිහාසයේ මතක් වෙනවා ඇති. මන් දන්නේ සුසන්ත පුංචි නිල මේ මහත්යලා කොහේ හිටියද කියලා. අපි එදා බෝධිය ළඟ ඉඳන් මේ ව්‍යවස්ථාව ගේනකොට විරුද්ධ වෙච්ච අය මම හෘද සාක්ෂි අනුව මම කියනවා. අවසානයේ එදා තමයි මේ රට ගිනිගනිපු දවස. හැබැයි ඊට පස්සේ පළාත් සභා මැතිවරණයේ වලට මේ තරඟ කරා. ඒ විතරක් නෙමෙයි අවුරුදු 20කට ආසන්න කාලයක් සමහර පළාත් සභාවල ප්‍රධාන අමාත්‍ය ධුරයේ ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොදු ජන පෙරමුණේ. ඒක කාටවත් නැහැ කියන්න බෑ. එතකොට එදා විරුද්ධ වෙච්ච ජනතා වික්ති පෙරමුණ එතුමල්ල කියනවා අපි තීන එක අනුව යනවයි කියලා. එතුමල්ල කියනවා මේ තීන ක්‍රමයට අපි නිසා ඉල්ලනවයි අපි මේකට කැමති නැහැ කියලා. එහෙනම් අපි ගරු ජනාධිපතිතුමත් ගරු අගමැතිතුමත් අගම ජනාධිපතිතුමා කොහොම වෙතත් මේ පාර්ලිමේන්තුවේ අපි දන්න ව්‍යවස්ථාදායක සභාවක් හදලා යම් කිසි කමිටු හදලා ඒ පිළිබඳ සාකච්ඡා කළා. එදා ජනාධිපති අගමැතිතුමා කිව්වා මේ මුළු පාර්ලිමේන්තුවම ආණ්ඩු පක්ෂයක් හැටියට මට සහයෝගය දෙන්න මේ ව්‍යවස්ථාව වෙනස් කරන්න කියලා. නමුත් ඒ සියල්ල තුල අතුරු වාර්තා ගෙනාවා. රට වටා ගිහිල්ලා ලාල් විජේනායක මැතිතුමා මම දැක්කා අපේ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මැතිතුමාල වගේ විද්වතුන් එක්ක මේක වෙනස් කරන්න උතුරේ දකුණේ හැමතැනම ගිහිල්ලා ඒ සඳහා සංශෝධන ගෙනාවා. අවසාන ප්‍රතිඵලය මොකද්ද? මොකද්ද අවසාන ප්‍රතිඵලය? මේක ක්‍රියාත්මක කරන්න පුළුවන් කමක් ලැබුණාද? අපි හෘද සාක්ෂිය අනුව ඇත්ත වශයෙන් මේ ක්‍රියාත්මක කරන්න අවශ්‍ය වැඩපිළිවෙල අගමැතිතුමා හැදුවා. ඒක කඩාකප්පල් කරේ කවුද කියන එක අපි දන්නවා. මේකට විරුද්ධ නැති ඒකාබද්ධ විපක්ෂය සම්පූර්ණයෙන්ම මේ සඳහා ඒකට අවශ්‍ය විශේෂයෙන් මේක මං හිතන්නේ අවෝසි කරන්න තිබිච්ච අවස්ථාවෙන් ප්‍රයෝජනෙ ගත්තේ නැහැ. අපි විශේෂයෙන්ම කොමිෂන් සභාපත් කළා තොරතුරු දැනගැනීමේ පනත ක්‍රියාත්මක කරන්න. 19 සංශෝධන ක්‍රියාත්මක වුණත් බලතල අඩු කළා නැතුව විධායක ජනාධිපති ක්‍රමයේ අවශ්‍ය කරන් තිබිච්ච අවස්ථාවල් අපි මං හිතන්නේ ප්‍රතික්ෂේප කර නැත්නම් අපි මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්තේ නැහැ. ඒක නිසා දැන් ඒ වෙලාවේ අවශ්‍ය දේ ගන්නේ නැතුව නිවැරදි වෙලාවට ඒක ක්‍රියාත්මක කරන්නේ නැතුව අපි මේ පිළිබඳ අපි සම්පූර්ණයෙන් මේක කාබාසිනියා කරන කඩාකප්පල් කරන්න වැඩපිළිවෙල කළා නැවත මෙතන ඇවිල්ලා කියන විවේචනය කරන නොඑක් දේවල් විදියට. ඇයි අපිට මෙහෙම කරන්නේ? අපි දන්නවා විශේෂයෙන්ම විධායක ජනාධිපති ක්‍රමය අද නොඑක් අපි දන්නවා පාසල් යනවදී ඉඳන් අපි මේක විශේෂයෙන්ම විවාද කරා මේක හොඳද නරකද ලංකාවට කියලා නොඑක් චෝදනා විවේචන තිබුණා. හොඳ දේවලුත් තිබෙනවා මේකේ. ඒ තුත්ති තුනත් බොහෝ දෙනෙක් කිව්වා මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ මේ විධායක ජනාධිපති බලය නිසා තමයි විශේෂයෙන්ම යුද්ධය ජයගන්නේ කියලා. ඒක සම්පූර්ණයෙන්ම අසත්‍යයක්. ඒක එහෙම තිබුණයි කියලා නෑ ලෝකේ එහෙම සිදු නොවෙච්ච ඕනතරම් රටවල් තිබෙනවා යුද්ධ අවසන් කරපු රටවල්. මේකට විධායක ජනාධිපති ක්‍රමය ඕනේ නෑ යුද්ධය අවසන් කරන්න. මගේ පෞද්ගලික මතය මේ රටේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි වෙලා මේ රටේ අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයට මේ රටේ ව්‍යවස්ථාදායකයට සාමූහික වක්කීමක් ඇතිවෙන ඒකාධිපති ක්‍රමය බිඳ දමන තත්ත්වයකට පත් වෙන්න ඕන. ඒක අත්‍යවශ්‍ය වෙනවා. දැන් බලන්න මේ තත්ත්වයේ ඉතාමත්ම භයානක තත්ත්වයක් තිබුණා. අපි දන්නවා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව පවා ඛණ්ඩනය කළා. ව්‍යවස්ථා විරෝධී විදියට අගමැතිවරු කැබිනට් එක පත් කරන්න තරම් විධායක ජනාධිපති ක්‍රමය තිබිච්ච ඉතාමත්ම මම හිතනවා සදාචාර සම්පන්න නොවන අවස්ථාවක් අපි දැක්ක ඔක්තෝබර් 26 වෙනිදා. ලෝකයේම මේ පිළිබඳව විවේචනයට භාජනය වුණා. ලෝකේ රටවල් පුදුම වුණා මේ රට ගැන. ඒ නිසා තමයි මේ රටේ ස්ථාවරය නැති වුණේ දා. මේ රටේ ස්ථාවරය නැති වුණයි කියලා කයිවාරු ගන්න මාළුවකට බෙරියන් දෙන අයට මම කියන්න කැමති මේ රටේ ස්ථාවරයක් නැති වුණා නම් ඒ ඔක්තෝබර් 26 වෙනිදා ඇතිවෙච්ච සිද්ධියෙන් පස්සේ තමයි ස්ථාවරය සම්පූර්ණයෙන් නැති වුණේ. ඒ නිසා සංචාරක ව්‍යාපාරය, ඒ වගේම ආයෝජන පැමිණීම, ඒ වගේම වෙනත් විදේශ ආධාර ලබා දීම සියල්ල නැති වෙන්නට හේතුවක් වුණා. අපි සතුටු වෙනවා. ඒක වෙස්සලාගත් ගනිපු ආශිර්වාදයක් වුණා අපට. ඒ නිසා තමයි එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුවක් හැටියට, තනි ආණ්ඩුවක් හැටියට අගමැතිවරයාට මේක තනි තීන්දුව ගන්න පුළුවන් විදියට අපිට අවශ්‍ය ශක්තිය ලැබුණ ඊට පස්සේ. එදායින් පස්සේ කරපු හැම ක්‍රියාදාමයක්ම මේ රටේ අහිංසක දුප්පත් මිනිසුන්ගේ හදවතට දැනෙන, හදවතේ රිද්මය හඳුනන වැඩපිළිලක් කියලා අපි පැහැදිලිව කියන්නට ඕන. ඒ කොහොමද? දැන් බලන්න රත්සහායකට සමෘද්ධිය දෙන්න පුළුවන්කමක් තියුණාද මේ ජාතික ආණ්ඩු නැත්තම් මේ හදාගනිපු මූට්ටු කරගනිපු ආණ්ඩු නිසා තීන්දුවක් ගන්න බැරි වුණා. රැකියාවක් දෙන්න පුළුවන්කමක් නැති වුණා. උපාධ්‍යායන්ට රැකියාව දෙනකොට රැකියා 20,000ක් සම්මුඛ පරීක්ෂණවලට ගෙනල්ලා අපට දෙන්න පුළුවන් උනේ 4,000යි. අද අපි 16,000කට හිට අනිද්ද දෙන තත්ත්වයකට පත් වෙලා තිබෙනවා. අද රැකියා දෙන්න පුළුවන් තත්ත්වයකට පත් වෙලා තියෙනවා. අවුරුදු 24ක් එක්සත් ජාතික පාක්ෂීන්ට 1 රුපියල් 100ක් සමෘද්ධිය ගන්න බැරි වෙච්ච අවස්ථාවල් තිබුණා. ඒ අවස්ථාවල් නැති කළා. අද 600,000කට පවුල්වලට සමෘද්ධිය දෙන වැඩපිළිවෙල අපි ආරම්භ කළේ ඒක ක්‍රියාත්මක කරා. දැන් බලන ගම්පෙරළිය වගේ යෝජනා ක්‍රමයක් මේක ක්‍රියාත්මක කරන්න පුළුවන්ද? ওই තිබිච්ච පූට්ටු වෙච්ච ආණ්ඩු තිබුණා නේද? හදාගනිපොයි පූට්ටු කරපු යම් යම් ජාතික ආණ්ඩු, එහෙම නැත්නම් අර නොයික් විදියේ යහපාලන ආණ්ඩු කියලා හදාගෙන හිටියනම් මොකද උනේ? නමුත් අද ඒක අපි ලොකු ජයග්‍රහණයක්. මම කියනවා එදා ජනාධිපතිතුමාටත් මම ස්තුතිවන්ත වෙනවා, මහින්ද රාජපක්ෂ මහත්මයාටත් ස්තුතිවන්ත වෙනවා. එක්සත් ජාතික පෙරමුණක් හැටියට, තනි ආණ්ඩුවක් හැටියට අවුරුද්දක් හරි කොන්ද කෙලින් මං හිතනවා වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න පුළුවන්කමක් අපට ලැබිලා තිබෙනවා. ඒක අපි ලබා ගන්න පුළුවන් ජයග්‍රහණයක්. ඒ විතරක් නෙමෙයි, අද බලන්න තීන්දුව ගැනීමේදී දැන් ඔබ කියනවා ඊට පස්සේ ඇති වෙච්ච ISIS රස්තවාදය තුල, ISIS රස්තවාදය තුල අපි දැඩි අපහසුතාවයට පත් වුණා. රටේ ජනාධිපතිවරයා හිටියේ නැහැ ඒ වෙලාවේ. රටේ අගමැතිවරයා හිටියා. හැබැයි අගමැතිවරයා කොන්ද කෙලින් වැඩ කරපු නිසා තමයි සති 6ක් තුල මේ රටේ ඒ දරුණු ත්‍රස්තවාදය සම්පූර්ණයෙන්ම මුලිනුප්පටා දමලා ඒ සඳහා අවශ්‍ය සැකකරුවන් ඒ සියල්ල අත්අඩංගුවට අරගෙන අනිත් අය එය විසින්ම ජීවිතක්ෂයට පත් වෙලා ජීවිත නැති කරගෙන බෝම්බ පුරවල තත්ත්වයකට පත් වුණා. අද පහස 3යි වෙන්නේ. ලෝකෙ කොයි රටවලද මේ තත්ත්වයට පත් වෙන්න පුළුවන් කමක් ලැබුණේ? ඇමරිකාව කියන ඉතාමත්ම විශේෂයෙන්ම රහස් ඔත්තු සේවාවලින් අග්‍ර තත්ත්වයට පත් වෙච්ච කෙළ පැමිණි ඒ මං හිතනවා පෙන්ටගනේට ගහන එක පිළිබඳ විශ්වාසය එතුවන්ලට තිබුණේ නැහැ තොරතුරක්. පෙන්ටගනේට ගැහුවාම මුළු ඇමරිකාව විතරන්නේ ලෝකෙම සසල වුණා. ලෝකෙම සසල වුණා. තව ශ්‍රීලන්තයට ගහනකොට ISIS ත්‍රස්තවාදී ෆ්‍රාන්සියට ගහනකොට සසල වුණා. හැබැයි අපි ආණ්ඩුවක් හැටියට සසල වුණා තමයි. බොහෝ දෙනෙක් හිටියේ මේ ආණ්ඩුව ඉවරයි. දැන් ගෙදර යන්න ලෑස්ති වෙන්න. දැන් ඉතින් හමාරයි. දැන් ඉතින් අවසානයි කියලා සමහරු කිව්වා. අර එක්සත් ජාතික පෙරමුණේ ආණ්ඩුවට දැන් මං හිතනවා අනිච්ඡාවත සංඛාරයි කියලා. නමුත් මම කියන ඉතාමත් පැහැදිලිව අද බලන්න මොනතරම් මේ සති මාස 6ක් මාස 3ක් තුල මේක ශක්තිමත් ඉදිරියට ඇවිල්ලා තියෙනවද කියලා අද මේ රටේ යම් ස්ථාවරයක් ඇති වෙලා තියෙනවා. ඩොලරය ගැන කිව්වේ කොහමද? රුපියල් 200 වෙයි කිව්ව හෙට අනිද්දා. ඊට පස්සේ ඉවරයි කිව්ව රට. අද 114කින් ඩොලරය ශක්තිමත් වෙලා තියෙනවා ගරු මුලාසනේ මන්ත්‍රීතුමනි. ඒ නිසා අපි පැහැදිලිව කියන්නට ඕන ආණ්ඩුවක් අපි ඡන්දයක් තියෙනකොට අපි ලෑස්ති වෙමු මැතිවරණයට මුහුණ දෙන්න. එහෙම නැතුව ඒ අතර ගෙනාව දෝෂාභියෝගයක්. දෝෂාභියෝග ගෙනල්ලත් එතනිනුත් මේක කඩා දාන්න හැදුවා. නමුත් අර පාරාවල්ලක් වගේ ඔක්කොටම ඒකාබද්ධ විපක්ෂයටත් අඩුතරමින් ජනතා විත්ති පෙරමුණටත් ඒක පාරාවල්ලක් වෙලා අපි 119ක් වෙලා 82කට මම හිතන 92කට මේ සංඛ්‍යාව බැහැලා තිබුණා. තව ටිකක් තිබුණා අපි 3-2ක බලයක් ගන්න. අඩු ගානේ මේකට ආණ්ඩුවක් පෙරලන්න ඕනේ කියලා කයිවාරු ගහන මේ ආණ්ඩුව ගෙදර යවන්න ඕනේ කියපු අය පොය 2කින් 3කින් මේ ආණ්ඩුව ගෙදර යවනවා කියපු මහින්ද රාජපක්ෂ මහත්මයා ප්‍රමුඛ මේ රටේ ජාති හිතයි සිව්ව මහලු කොට කතා කරන උදේ ගම්මන්පිල මහත්වලත් අඩු ගානේ ඡන්දෙ දෙන්නවත් පාර්ලිමේන්තුවට ආවේ නැහැ. පාර්ලිමේන්තුවට ආවේ නැහැ. රාජිත සේනාරත්න මැතිතුමාට එරෙහිව ගෙනව මේ වගේ මහිතන කල්තබන අවස්ථා යෝජනාවක්. යෝජනාව ගෙනෑපු නෝනත් නැහැ. යෝජනාව ස්ථිර කරපු එක්කිනත් නැහැ. අවසානයේ ඒකත් අතරමඟ නතර කරන්න සිද්ධ වුණා විශේෂයෙන්ම ඝනපූර්ණිය නැතුව. මෙන්න தත්ත්වය. ඉතින් ඒ නිසා ආණ්ඩුවට ගහපු හැම දෙයක්ම පාරාවලල්ලක් වෙලා ඒ අයම නැතිබංගස්ථාන වෙන තත්ත්වයට අදපත් වෙලා තියෙනවා. ඒක තමයි මැතිවරණයේදී සිද්ධ වෙන්නේ. දැන් කියනවා මොන තීන්දු තිබුණත් ආණ්ඩුව ගැන තීන්දුවක් කරන්නලු ජනතාව තියෙනවා. ආණ්ඩුව ගැන ජනතාව තීන්දුවක් ගන්න ඕනේ ඡන්දෙකි. එහෙම නැතුව මහින්ද රාජපක්ෂ මහත්තයාටවත් ඔය ඉන්නේ ඒකාබද්ධයයටත් අනිත් කීප දෙනාටත් තීන්දුව ගන්න බෑ මේ පාර්ලිමේන්තුව තුල. ඒක ඡන්දෙකට ගිහිල්ලා ඡන්ද ප්‍රතිඵලයක් එක්ක ඕනේ තීන්දුව කරන්න. එදාට අපි බලා ගන්නම් කොහොමද කරන්නේ කියලා. ඒකට කලබල වෙන්න ඕනේ නැහැ. ගිය සැරවල්වල අපි දන්නවා මේ අයගේ සියලු හයිය තියාගෙන මහින්ද රාජපක්ෂ ජනාධිපති අගමැතිත් ඒ පැත්තේ රාජපක්ෂ පවුලම ඇමතිවරු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මේ සියලු දේවල් තියාගෙනත් අපි මහින්ද රාජපක්ෂ වෙන තැනකින් ආනයනය කරපු පුද්ගලෙක් ගෙරල්ලත් අපි ජයග්‍රහණය කරා මහින්ද රාජපක්ෂ මහත්තයා මැද මුලට යවුවා. එසා හිතන්නට එපා මේ ඔයි තියෙන දේවල් ඔයි කියන කතන්දර තමහර වෙලාවට හිතනවා සිහින මවාගෙන අහසේ මාලිගා මවාගෙන ඒව කඩා වැටුණු දවස අත ළඟයි ඒක කඩා වැටෙනවයි කියන එකත් පණිවිඩය අපි කියන්නට ඕන. දැන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ගැන විශේෂයෙන් සම්බන්ධන් මැතිතුමා එතුමට ලොකු ඕනකමක් තිබෙනවා. මම දන්නවා එතුමා විශේෂයෙන්ම මේ රටේ පහළ වෙච්ච මෑත කාලේ ද්‍රවිඩ නායකින් අතරට හොඳ ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක්. එතුමා මට මතකයි නිදහස් දින උත්සවයේ ඒ මේ අර්බුදත් එක්ක අවුරුදු 30ක් යුද්ධය අවසානයේ එතුමා කිසි බයක් නැතුව යාපනයේ ගිහිල්ලා සිංහ කොඩිය ඔසවන්නට ඒ ඔසවන ආසාවේ ජාතික ගීයට හිස නමලා ජාතික කොඩියට හිස නමලා ඒ ශ්‍රේෂ්ඨත්වය පෙන්눔 කරා. මේක තමයි ඉතිහාසයේ 48 නිදහස ලැබනකොට පොන්නම්බලම් රාමනාදන්ලා පොන්නම්බලම් අරුණාචලම්ලා ඒක ඒ වගේම DS සේනානායක මේ වගේම FR සේනානායක සේනානායකවරුන් බණ්ඩාරනායකවරුන් ඒ වගේම අනිකුත් මම හිතනවා සියලු TB ජයාල වගේ අය මේ සටන තුල ඉතාමත් පැහැදිලිව ජාති ભેදයක් නැතුව ආගම් ભેදයක් නැතුව එක ලේබිදක් හලන්නේ නැතුව මේ රටේ නිදහස අරගත්තා 48. ඒ නිදහස ලැබනකොට ඒ නායකින් අනුගමනය කරා. එදා බොහොම සංහිඳියාවක් තිබුණා. නායකින් අතර ජාතීන් අතර බොහොම ලෙංගතුකමක් තිබුණා. ඒ ලෙංගතුකම නිසා තමයි නිදහස අපට ඉතාමත් හොඳින් ලබා ගන්න පුළුවන් කමක් ලැබුණේ. නමුත් 70 වසරක් ගියාට පස්සේ පෞගිය 30 වසරේ තිබිච්ච කටුක අද්දකීම් එක්ක අපට ඉදිරියට යන්න පුළුවන්කමක් ලැබුණාද කියන එක මතම. මට මතකයි පුංචි නිලමේ මැතිතුමා කිව්වා අපි ආණ්ඩු කාලේ තමයි පාරවල් හැදුවා. නොඑක් ගොඩනැගිලි හැදුවා. ඒ වගේ දේවල් කරා. එහෙම කරලිවල්ලා ඒ ප්‍රදේශයේ වැඩ කරයි කියලා. නමුත් ඒ ප්‍රදේශයේ වැඩ කරාට පාරවල් වල කාපට් කරාට ගම් නියම් ගම් එහෙම දියුණු කරාට විදුලිය දුන්නට මතක තියාගන්න ඒ අහිංසක ද්‍රමිල ජනතාවගේ මොලේ සුද්ධ කරේ නැහැ. ඒ මිනිසුන්ගේ හිත් සතන්වල තිබිච්ච වේදනාව විඳවපු ප්‍රශ්න වලට උත්තරයක් දුන්නේ නැහැ. නමුත් එක්සත් ජාතික පෙරමුණ හැටියට මම කියනවා ඉතාමත් සංවර්ධනයේ වගේම ජාතීන් අතර සංහිඳියාවක් ඇති කරන්න අවශ්‍ය පසුබිම අපි අදලා තියෙනවා. මේ රටේ විවිධ කටයුතු වලදී ආ පළමුවෙනි වතාවට සංහිඳියා අමාත්‍යංශයක් මේ රටේ ඇති කළා. රාජ්‍ය භාෂා අමාත්‍යංශයක් ඇති කළා. ඒ තුලින් භාෂාවෙන් තිබිච්ච අංකොන් නැත්තං ඒවා කෙනෙහිලිකම් නැති කරන්නට අවශ්‍ය පසුබිම හදලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි ඒ ප්‍රදේශවල ද්‍රවිඩ අයට අවශ්‍ය දෙමළ භාෂාවෙන් උගන්වන්න පුළුවන් ගුරුවරුන් රාජ්‍ය සේවකින් ග්‍රාම සේවකින් ඉඳලා පොලිස් නිලධාරීන්ගෙන් අපි ඉල්ලීම් කර පොලිස් නිලධාරීන්ට බැඳව ගන්න. මම දන්නේ මේවා තමයි විවේචනයේ ලක්කේ. නමුත් පොලිස් නිලධාරීන් පවා බඳව ගන්න කියලා ඒ අවස්ථාවන් අපි ලබා දීලා තිබෙනවා. කිසි ලෙසකින්වත් නැහැ අපි එහෙම වෙනසක් කරන්න අඩුපාඩුකම් තිබෙනවා. මම පිළිගන්නවා යම් යම්. තවමත් ගෙවල් දොරවල් හදා ගැනීම, ඒ වගේම ඒ අයගේ නිවාස ප්‍රශ්නය, ඒ වගේ ඉඩකඩම් වල ප්‍රශ්නය. නමුත් මේ ආණ්ඩුව ආවට පස්සේ තමයි අද මේ විමල් වීරවංශ මහත්තයල නැති වුණත් මේ ජාතිවාදී අවුස්සල කියන්නේ මේ LTTE ගේ යම් යම් ප්‍රශ්න අද TNA සංවිධානය ලවා ඒ ඉසු කරවා ගනිමින් ඒ අයට නොඑක් විදිය පහසුකම් දෙනවා. හමුදා කඳවුරවල ඔක්කොම අයින් කරනවා. අයින් කළායි කියලා මෙහෙ කෑ ගැව්වා. නමුත් අපි යන්චාරික නැහැම අවස්ථාවකදී හමුදා කඳවුරු කිසිම දෙයක් අයින් කරේ නැහැ. අද ISIS සත්සවාදීන් පහර දෙනකොට උනත් ද්‍රවිඩ ජනතාව කිව්වා අපිට හමුදාවේ ආරක්ෂාව ඕන. අපිට බෑ ඉස්සෙල්ල වගේ අතපය කපාගෙන බෝම්බ ගහලා ඒ මුස්ලිම් ඒ වගේම ද්‍රවිඩ ගම්මාන විනාශ වෙච්ච ආකාරයට මේ රටේ ජීවත් වෙන්න බෑ. අපටත් ආරක්ෂාවක් ඕන ආණ්ඩුවෙන් කියලා පණිවිඩේ මම හිතන්නේ අය ඉතේසෙම්ම සාධාරණීකරණය කරා. ඒ නිසා අපි තියෙන ප්‍රශ්න ගොඩක්. මම දන්නවා අධිකරණ බන්ධනාගාර අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රීවරයෙක් හැටියට. පෞගිය දවස්වල මම මේ උතුරු පළාතේ සංචාරය කරා මේ කටයුතු බලන්න. ඔබතුමා දන්නවා ගරු ඉටපු විපක්ෂ නායකතුමනි දැන් බලන්න මාන්කුලම් වල උසාවි සංකීර්ණයේ කොච්චර මිලියන 3400ක් වියදම් කළා හදනවා. මුලතිව් වල ඒ සංකීර්ණය අද හැදෙනවා. යාපනයේ හදනවා. ඒ වගේම කිලිනොච්චියේ වැඩ අවසන් කරන්න යනවා. මේ සියලුම දේවල් වලට මිලියන මම දන්නවා 1600ක ලක්ෂ 16000කට වඩා හොඳ අධිකරණ පද්ධතියක් හදන්න හොඳ අධිකරණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න මේ රටේ ක්‍රියාත්මක වෙනවා. අපේ ප්‍රදේශවලවත් නැහැ. පම්බන්දන් මැතිතුමාට මම කියන්න කැමති අපේ ප්‍රදේශවලවත් නැහැ ඒ වගේ අධිකරණ. මට ගාල්ලේ නැහැ ඒ වගේ අධිකරණයක්. කරු වජිරාභිවර්ධන මැතිතුමා ඉන්නවා. නමුත් යාපනයේ මාන්කුලම් වල එක්කම කිලිනොච්චියේ මුලතිව් වල දේවල් අපි පහසුකම් ලබා දීලා තිබෙනවා. ප්‍රාදේශීය ලේකම් කාර්යාල හදලා දුන්නා. පෞගිය දවස්වල ත්‍රිකුණාමලයට ගියාම අගමැතිවරයා ගියේ මේ සංවර්ධන ව්‍යාපෘති ඒ වගේ බොහෝ දේවල් විවෘත කරන්න. කිව්වේ මොකද්ද මේ ඇමරිකාවට මේ ත්‍රිකුණාමල වරාය දෙන්න යනවා කියලා. හැමදාමත් අපිට කියන දේ තමයි. දීපු දෙයක් නැහෙනි. 13 වෙනි සංශෝධනය එනකොට කිව්වා දැන් ඔන්න කොටියට දෙනවා. ද්‍රවිඩ මිනිස්සුන්ට මේවා බෙදලා දෙනවා.
ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට තව විනාඩි එක කාලයක් තියෙනවා.
විනාඩි එකයිද? ඒ කාලේ මට අර
විනාඩි 24ක්
දුන්නා. මහරුක් මන්ත්‍රීතුමාගෙත් කාලය ගන්න කියලා කිව්වා මන්ත්‍රීතුමා.
ඒ ටිකත් එකතු කරලා.
හොඳයි. බොහොම ස්තුතියි. මම ඉතාමත්ම පැහැදිලිව කියන්නට ඕන මේ නිසා. මම නිරන්තරයෙන් එක්සත් ජාතික පක්ෂය හැටියට පෙරමුණ හැටියට අපි යම්කිසි පක්ෂ කීපයක් එකට එකතු වෙලා මේ ආණ්ඩුව කරේ. ඒ පූර්වාදර්ශය අපි ඉදිරියට ගෙන යනවා. ඒක කඩන්න කාටවත් දෙයක් නැහැ. දැන් මෙහෙම කියලා කියනවා විශ්වාස භංගේ වෙලාවේ ද්‍රවිඩ සංවිධානය ඡන්දෙ දුන්නලු. ඡන්දෙ දෙන්නේ කාට එහෙනම්? කමුණාන්සලට දෙන්න? ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්වරයාගේ කාලේ සිද්ධ වෙච්ච කරුණු. උතුරු පළාතේ මෙතන ඉන්නවා මම හිතනවා අපේ ගරු මන්ත්‍රීතුමා ඊ සරවන අනන් මන්ත්‍රීතුමා ඉන්නවා නම් දන්නවා. උදයන් පත්තරේට ගිනි තිබ්බා පත්තර මූලස්ථානෙට. උදයන් පත්තරේට මොන ප්‍රජාතන්ත්‍රවාදය? උදයන් පත්තර කන්තෝරුවට ගිනි තිබ්බා. එතුමා මෙතන ඉන්නවද මන් දන්න? එතුමා සාක්ෂි දරන එතුමාගේ අයිතිය තියෙන උදයන් පත්තරේට මොකක්ද උනේ? මාධ්‍ය වේදිනියන් මරපු ආකාරය අපි දන්නවා. ඒ විතරක් නෙමෙයි අපි කියන්නේ යුද්ධෙකදී මැරෙන ඒව ගැන ගෝඨාභය රාජපක්ෂටවත් වෙන කෙනෙකුටවත් ඇඟිල්ල දික් කරන්නේ නැහැ. 71 කැරැල්ලේ සිද්ධ වුණ දේවල් ඒව සිද්ධ වුණා. ඒ වගේම අයථා විදියට මිනි මැරුම් සිද්ධ වෙච්ච වෙලාවේ ප්‍රේමතී මනම්පේරිය වගේ ඒ රූපසුන්දරියන් මැරිච්ච වෙලාවේ ඒවට රාජකාරී කළා. ඒ ආර් විජේසූරිය කියන හමුදා නිලධාරීන්ට එරෙහිව නඩු පවර්ලා ඒ අයට සිරගත කළා. අවශ්‍ය දඬුවම් දුන්නා. එවගේම තමයි යුද්ධ කාලෙත්. හැබැයි මතක තියාගන්න යුද්ධේ මුවාවෙන් යම් කටයුත්තක් කළා තියෙනවා නම් මොන හමුදා නිලධාරිය හරි කවුරු හරි යොදාගෙන ඒක නිසා මේ රටේ ජාත්‍යන්තර කීර්තිය සම්පූර්ණයෙන්ම ලංකාව කෙරෙහි තිබිච්ච පැහැදිලි කීර්තිය නැති වුණා නම් ඒකට වක් කියන්න ඕන මේ රටේ පාලකයන් හිටපු. ඒකට මේ රටේ පාලකයන් ඉතුරු කරන්න අපිට ඉතුරුනේ ඒකයි. අවසානයේ මොකද්ද තිබුණේ? මාළුවකට පාරවල් හැදුවේ අරබ කරයි මේවයි කරයි කිව්වට දමිල ජනතාව ඡන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයට කොහොමද දුන්නේ කියලා තමුන්නාන්සලා දන්න සංඛ්‍යාලේක නොවලදී මම කියන්න කැමති නැහැ. එස අවසාන වශයෙන් ගරු උලාසනේ මන්ත්‍රීතුමියනි, මම අවසාන වශයෙන් කියනවා අද මේ අවස්ථාව ඉතාමත් පැහැර හරින්නට ඕනේ නැහැ. ජාතීන් හතර එකමුතුවක් එක්කම ඒකාග්‍රතාවයක් සංහිඳියාවක් මේ රටේ තියෙන්නට ඕන. නැවත ISIS රස්සවාදීන් වගේ වුන් මේ රටේ ඇවිල්ලා දේවල් කරන්න අපිට ඉඩ දෙන්න බෑ. නැවත 71 කැරල් 88 89 කැරල් නැවත එන්න බෑ. ඒකට වෙනසක් තියනවාද? ප්‍රජාතන්ත්‍රවාදයට ඇවිල්ලා තියෙන බොහෝ දෙනා එදා ආයුධ ගන්න LTTE එක වෙනුවට අද තියෙන සංවිධානයේ අද ඇවිල්ලා තිබෙනවා. ඒ නිසා මම කියනවා මේ රට සාමකාමීව විශේෂයෙන්ම විසඳුමක් අපි ලබා දිය යුතු ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තුලින් මේ රටේ නීතිය ආධිපත්‍ය ආරක්ෂා කරමින් සියලු දෙනාටම ඉතාමත් හොඳින් සැකෙන් බියෙන් තොරව ජීවත් වෙන්න පුළුවන් වාතාවරණයක් නිර්මාණය කරන්නට එක්සත් ජාතික පක්ෂය හැටියට ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නායකත්වයෙන් අපි ලබා දෙන්න පුළුවන් ශක්තිය නිරන්තරයෙන් ලබා දෙනවා කියන එක විශේෂයෙන්ම ගෞරවයෙන් අපි දීපත් කරමින් සියලු දෙනාට ස්තුතිවන්ත වෙමින් මගේ කතාව
සම්පූර්ණ කරනවා. බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. ඊළඟට කාද මස්තන් ගරු මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 8ක කාලයක්
දෙනවා. බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම්. ගෞරව තලමේ රාංගම් උරුපිනර් අවර්களே, இலங்கைக்கான புதிய அரசியலமைப்பு மாற்றம் தொடர்பிலான செயல்முறைகள் நிறைவுற்றுள்ளன. தேங்கி கிடக்கின்ற தற்போதைய சூழ்நிலையில் இலங்கை சிறுபான்மை மக்களின் இருப்பு, பாதுகாப்பு, உரிமைகள், எதிர்காலம் தொடர்பில் விசேட கவனம் எடுக்க வேண்டிய உத்தேச யாப்பு திருத்தமானது
මුලාසනය සඳහා ගරු විජේපාල හෙට්ටි ආරච්චි මන්ත්‍රීතුමා පැමිණෙනවා ඇති.
யாப்பு திருத்தமானது மாறாக நிறைவேற்ற அதிகாரமுள்ள ஜனாதிபதி முறை ஒழிப்பு மற்றும் தேர்தல் முறை மாற்றம் போன்ற விடயங்களில் முடங்கி கிடக்கின்றது. மேற்படி விடயங்கள் சிறுபான்மையினரை பொறுத்தவரையில் ஆபத்தானவையே. அதாவது தேர்தல் முறை மாற்றம் இலங்கை முஸ்லிம்களையும் மலையக தமிழ் மக்களையும் பொறுத்தவரையில் மிகவும் ஆபத்தானது. யாப்பு மாற்றத்தின் ஊடாக இனப்பிரச்சினைக்கான தீர்வான அதிகார பகிர்வு விடயத்தில் மாகாண சபைகளுக்கான அதிகாரம் அதிகரிப்பு இன்று கேள்விக்குறியாக உள்ளது. இந்த நிலையில் சிறுபான்மை மக்கள் பெரும்பான்மை மக்களுடன் ஒன்றிணைந்து ஒரு மக்கள் மயப்படுத்தப்பட்ட அரசியல் அமைப்பை அரசியல் யாப்பை உத்தரவாதப்படுத்திக் கொள்ள வேண்டும். கௌரவ தலைமை தாங்கும் உறுப்பினர் அவர்களே, கடந்த சில வருடங்களாக நாட்டில் சிதறி வாழும் சிறுபான்மை மக்களின் உரிமைகள் மறுக்கப்பட்ட நிலையில் உள்ளது. இவர்கள் பல்வேறு வகையான பிரச்சனைகளை எதிர்நோக்குகின்றனர். உதாரணமாக கூறுவதென்றால், அழுத்தம திகன பண்டுவஸ்னுவர போன்ற பகுதிகளில் உயிர் பாதுகாப்பின்மையும், அதேபோல தொழில் செய்வதற்கான உரிமை மறுக்கப்பட்ட தீ வைப்பும் சம்பவங்களும் இந்த கலாச்சார இந்த அழிவுகளை ஏற்படுத்தும் விதமாகத்தான் இங்கே இந்த கலாச்சாரத்தை வெளிப்படுத்த முடியாமையும் இங்கே காணப்படுகின்றது. குறிப்பாக கூறுவதென்றால், அபாயா ஹிஜாப் உடைகள் மறுக்கப்படல், முஸ்லிம் மாணவிகளின் பாடசாலை சீருடை மறுக்கப்படல், மத உரிமை பின்பற்றுவதற்கான தடை, பல்லிணக்க கலாச்சாரத்தை மறுத்தல் என்று பல நீண்டு கொண்டே போகின்றது. ஏனைய சமூகத்தினரை வந்தேற குடிகள் என கூறி அவர்களின் பூர்வீக உரிமைகளை மறுத்தல், தமிழர்கள் முஸ்லிம் தனியார் சட்டம் கேள்விக்குட்படுத்திய சமய உரிமைகளை மறுக்கும் துப்பாக்கிய நிலைமை போன்ற பல்வேறு பிரச்சனைகளை அண்மை காலமாக எதிர்நோக்கி வருகின்றனர். மேற்சொன்ன விடயங்கள் இலங்கையின் தற்போதைய நடைமுறையில் உள்ள 1978 இரண்டாம் குடியரசு யாப்பில் அடிப்படை உரிமைகள் என்ற அத்தியாயத்தில் யாப்பு ரீதியாக பாதுகாப்பு அளிக்கப்பட்ட உரிமையாகும். மேற்படி யாப்பில் அடிப்படை உரிமைகள் அத்தியாயத்தின் உறுப்புரிமை 12 இனம், மொழி, மதம், சாதி, பால், அரசியல் கொள்கையில் அல்லது பிறப்பியல் காரணமாக எந்த பிரஜைகளுக்கும் பாராபட்சம் காட்டப்படலாகாது. கௌரவ தலைமை தாங்கும் உறுப்பினர் அவர்களே, உறுப்புரிமை 14 தனியாக அல்லது மற்றவருடன் சேர்ந்து பகிரங்கமாக வேணும் அல்லது அந்தரங்கமாக வேணும் தனது மதத்தையோ நம்பிக்கையோ வழிபாட்டிலும் போதனையிலும் ஈடுபட வெளிக்காட்ட சுதந்திரம் உண்டு என கூறுகிறது. மேற்படி யாப்பில் உரிமைகள் உத்தரவாதப்படுத்தப்படும் கடந்த காலங்களில் அப்படியான முறை மேற்கொள்ள உரிமைகள் பட்ட பகலில் போலீஸ் இராணுவத்தினர் கைகட்டி பார்த்து கொண்டிருந்த வேலை மறுக்கப்பட்டிருக்கின்றன. தமிழ் முஸ்லிம்களை பொறுத்தவரையில் இனப்பரம்பலுக்கு ஏற்ற காணியின்மை, நிர்வாகத்தில் பாராபட்சம் காட்டல், இடம்பெயர்ந்த மக்களை மீள்குடியேற்றப்படாமை, பிரதேச செயலங்களில் நிலவும் எல்லை பிரச்சினைகள், அரச நிர்வாக உயர் பதவிகளில் சிறுபான்மை மக்கள் புறக்கணிக்கப்படல் உள்ளிட்ட பல்வேறு பிரச்சினைகளை பட்டியலிடலாம். ஆக புதிய யாப்பு மாற்ற விடயங்களின் முன்மொழிவுகளை முன்வைக்கின்ற போது மேற்சொன்ன பிரச்சினைகளுக்கு தீர்வை பெற்றுக்கொள்ளும் வகையில் முன்வைக்கப்படல் வேண்டும். இன்றல் அரசியல் யாப்பு அற்ற ஒரு அராஜாக பாசிச இனவாத நாடாக இலங்கை பிரகடனப்படுத்தல்படல் வேண்டும். ஆகவே இந்த யாப்பு சீர்திருத்தமானது மக்கள் எதிர்நோக்கும் அடிப்படை பிரச்சினைகளுக்குரிய தீர்வாக அடிப்படை உரிமைகள் யாப்பு ரீதியாக உத்தரவாதப்படுத்தப்படுவதுடன் அவ் அடிப்படை உரிமைகளுக்குள் சிறுபான்மை உரிமைகளை உள்ளடக்கி யாப்பு ரீதியான உத்தரவாதத்தை பெற்றுக் கொள்வதுடன் அவ் உரிமைகள் மீறப்படுகின்ற போது நடைமுறைக்கு சாத்தியமான வழிகளின் ஊடாக சிறுபான்மை சமூகத்தை பாதுகாக்கும் உத்தரவாதத்தையும் உறுதிப்படுத்திக் கொள்ளல் வேண்டும். கௌரவ தலைமையகம் உறுப்பினர் அவர்களே, சோல்வரி ஆப்பில் வழங்கப்பட்ட சிறுபான்மை காப்பீடுகள் அப்பட்டமாக மீறப்பட்ட போது அதனால் சிறுபான்மை சமூகம் மோசமாக பாதிக்கப்பட்ட வரலாற்றை ஒருமுறை இவ்விடத்தில் மீட்டி பார்ப்பது சால பொருத்தமாகும். ஆக யாப்பில் வழங்கப்படும் அடிப்படை உரிமைகள் நடைமுறையிலும் அமுலாகும் வகையில் ஏற்பாடுகள் காணப்படல் வேண்டும். தற்போதைய அரசியல் யாப்பில் அடிப்படை உரிமைகள் மீறப்படுகின்ற போது அம்மீறலுக்குள்ளானவர் உயர்நீதிமன்றத்தை நாடி பரிகாரத்தை பெற முடியும். ஆனால் சாதாரண ஒரு பிரஜைக்கு உயர்நீதிமன்றத்தை நாடுவதில் பல்வேறு நடைமுறை தடைகள் பொருளாதார பிரச்சினைகள் காணப்படுகின்றன. ஆக கீழ்மட்ட நீதிமன்ற பதவிகளுக்கு ஊடாக பரிகாரத்தை பெற்றுக் கொள்ளக்கூடிய நீதிமன்ற கட்டமைப்புகள் ஏற்பாடுகள் காணப்படல் வேண்டும். அத்துடன் அடிப்படை உரிமைகள் பகிரங்கமாக மீறப்படும் சந்தர்ப்பங்களில் அதற்கு எதிராக நடவடிக்கை எடுக்காத அரசு அதிகாரிகள் மற்றும் போலீசாருக்கு எதிராக சட்ட ரீதியிலான நடவடிக்கைகள் எடுப்பதற்கான ஏற்பாடுகள் புதிய யாப்பில் உள்வாங்கப்படல் வேண்டும். தமிழ் தரப்பினர் தமது கோரிக்கையாக சமஸ்தியை முன்வைக்கும் இன்றைய நிலையில் வடகிழக்கு முஸ்லிம்களை பொருத்தமானதொரு கட்டமைப்பை கோரி இந்த யாப்பில் உள்வாங்குவதற்குரிய முயற்சிகளை தொடர்ச்சியாக மேற்கொள்ள வேண்டும் என்றும் இந்த கூறி நினைக்கும் இந்த சந்தர்ப்பத்துக்கு நன்றி தெரிவித்து நிறைவு செய்கிறேன்.